අපිට ප්‍රශ්න බොහොම අඩුයි. ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. මරණය ගැන හිතා ගැනීමටවත් අවස්ථාවක් නොලැබ සදිසියේ සිදුවන මරණයකදී පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරන්න කියලා. දැන් මෙතෙන්දී අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. යම් සත්වයේ මනුෂ්‍යයෙක් වශයෙන් ගත්ත දෙවිගේ මනුෂ්‍යය ගැන අහන්නේ. එබඳු අවස්ථාවකදී හදිසියේ මැරුණොත් ඒ හදිසියේ මරණයට ගෝචර වන්නේ මොන හරියද කියලා බලන්න ඕනේ. දැන් මනුෂ්‍යයෙක් අපිට පිටින් පේන හරියක් තියෙනවා මේ මක්ලේ සහිත කයින්. අපි දකින්නේ ඔච්චරයි. ජීවත් වෙලා ඉන්න හැටියට මනුෂ්‍ය කය විතරයි දකින්නේ. ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුජ කය කියලා. මේ ප්‍රමේයයකට කය සකස් වෙන ආකාරයක් තියෙනවා. ඒකජ කය කියන්නේ කර්ම ශක්තිය නිසා හටගන්න අති සූක්ෂම කිරණ කය. ප්‍රසාද රූප කියලා මේකට කියනවා. කාය දශක, භාව දශක, වස්තු දශක කියලා ඉතාම කුඩා පරමාණු තුනක් ක්‍රියාත්මක වෙන ආකාරයකින් මූලාරම්භයක් හටගෙන චක්කු දශක, සෝත දශක, ගාන දශක, ජීවහා දශක කියලා තවත් පරමාණු හතරක් සකස් වෙලා හිටන් ඒකට අනුකූලව ඒ පරමාණුක සම්පිණ්ඩනයක් සකස් වෙලා ඒකෙන් හටගන්න සියුම් රූපාකාරයකින් ඉස්සෙල්ලාම හටගන්නවා. අද අපි භාවිතා කරන වචනින් කියනවා මේ කිරණ කියන වචන. කිරණ කියන මාත්‍රමේ තිබෙනා වූ ඉතාම සියුම් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වාගේ කියන ඉතාම සියුම් දෙයින් හටගන්න කය. කාන්දම් ශක්තිය වාගේ. අන්න එහෙම කයක් තමයි ඉස්සෙල්ලාම ආරම්භක පරිසංදීදී හටගන්නේ. පටිසන්ධි මොහොතේ හටගන්නේ ඒබඳු ඉතා සූක්ෂම කයයි. ඒකයින් හටගත්ත කෙනාට කර්මජ කයට අරමුණු කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා, හිතන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. සිටීමේ ශක්තිය ගන්න එතනින්. මෙන්න මේකෙන් පළමුව හිතනකොට ඇතිවෙන සිටිවිලි නිසා චිත්තජ රූප හටගන්නවා. ඒ කර්මජකය හටගත්තේ යම් කිසි ක්‍රමයකට නම් යම් කිසි ප්‍රතිලක්ෂණයක් මුල් කරගෙන නම් ඊට අනුකූල වන්නා වූ ගතියට අනුකූල ගතිකය කර්මජ වශයෙන් ඉතාම සූක්ෂමව ලබලා ඒ ලැබුණු සූක්ෂම කායිකත්වය තුළ හිතන්න පුළුවන් හැකියාව නිසා ඇතිවෙන සිටිවිලි වල ගතිලක්ෂණ මුල් කරගෙන චිත්තද රූප නැගිලා ඒ ටිකක් වට කරගන්න. අර කර්මජ රූපේ ආකෘතියට අනුකූලවමයි මේ චිත්ත දූප විහිදන්නේ. ඍතු විපර්යාසය කියන එක ඍතු විපරිණාම පරිණාමිතවත් වීම මොහොතක් ගන්න සිද්ධ වෙන නිසා ඊට අනුකූලව පරිවර්තනය සිද්ධ වෙනවා. කාරණා තුනකින් ජනිත වෙච්ච කයක් හදගත්තහම මේකට කියනවා ත්‍රිජ කාය කියලා. එතකොට ඒකජ කාය කියන්නේ අර කර්මජ වශයෙන් හටගත්ත සූක්ෂම රූපේ. ඒක තමයි පටිසන්ධීදී හටගත්තේ. චිත්ත වේගී ක්‍රියාත්මක වෙනකොට චිත්ත දිරුක පරිවාර කරගෙන ඒ ආකෘතියට අනුකූලව පිළිදලා ඒකත් හටගන්නවා. කර්මජ රූප හටගත්ත මොහොතේම ඒ හටගත්ත මොහොතේ පටන් ගිහින් විපරිණාමික අවස්ථාවකට පත් වෙලා ඉතින් ගෙවිල යන ස්වභාවයක් තියෙනවා අති සූක්ෂමයි. එහෙනම් ඒකට කියනවා උද්දු විපර්යාසය නිසා හටගන්න විනාශ වීම. ඒ කර්මජ රූපය ඒ ආකාරය අරගෙන ඉතු විපර්යාසය පරිවර්තිත අනුකූල ආකාර ගත්තහම දෙආකාරයක රූප ක්‍රියාත්මක වේවක් වුණාම ඒකට කියනවා ත්‍රිජ කාය. ඔක ඉතාම සූක්ෂම මොහොතක සිද්ධ වෙන දෙයක්. අර චිත්තජ රූපات එකතු වුණා. ඒක සම්පින්නණයට කියනවා ත්‍රිජ කාය. දැන් බ්‍රහ්මයා ජීවත් වෙන්නේ ත්‍රිජ කායිකෝ. ආහාරයක් ගන්නේ නැහැ බාහිර. කබලිකාර ආහාර කියන බාහිර ආහාරය ගත්ත දැන් බලන්න. ඒකයි ආහාරයෙන් වැඩෙන්නේ. ආහාරයත් ඒකට පරිවාර කරගන්න. බාහිර සතර මහා භූතයන්ගෙන් හදාගත්ත ඉතා සියුම් හරි ගණී බවන හරි ආහාරය. එතකොට ඒක චතුජ කායික වෙනවා. දැන් මේ ඒක ගණී බවන ආහාරයෙන් ගත්ත කාය තමයි චතුජ කායින් හදගත්ත කරේ තමයි මස්ලේ කාය. මනුෂ්‍යය වෘති. දැන් මේ හදිසි වරණයක් ගැන ඉතාම වේගයෙන් සිද්ධ වෙන බෝම්බයක් විකිරීමක් වැනි දෙයක් හදිසි අනුකුලක් මෙහෙදී හදිසි ක්ෂණික මරණයක් සිද්ධ වුණා. දැන් කොයින් හරියද මැරෙන්නේ කියන එකයි බලා ගන්න. අපි මෙහෙම දෙයක් අපි ඔයගොල්ලෝ හිතන උපමාවක් ගන්න. බැලුම් බෝලයක් ඇතුළට ගෑස් එකක් පුරවනවා. යම් ගෑස් ටිකක් පුරවලාද උඩ යවන්නේ බැලුම් හදන්න. වාතයක් උඩ සැහැල්ලු වාතයක් ඇතුළට පුරවගුවාම බැලුම් ටික අතරියම් බිම තියෙන්නේ. ඒක උඩට ගහගෙන යනවා. ඒක අර බාහිර තියෙන බැලුම් බෝලේ තියෙන හබල් කොටස නෙමෙයි උඩ යන්නේ. ඒකද ඇතුළත් වෙලා තිබිච්ච අර වාතය ඒකේ වැදිලා තිබිච්ච නිසා. ඒකත් එක්ක අර ඩබල් බැලුම් බෝලේ බර හරිය සදා හරියත් එක්ක අවස්ථාවෙන උඩට යනවා. ඒ ටිකක් ක්‍රියාත්මක වෙන්නේ අර ඇතුළත තිබිච්ච සියුම් කොටස නිසා. මෙන්න මේ අර ඒකජකය, ද්විජකය, ත්‍රිජකය කියන වටවෙන් හටගන්න. අති සියුම් කය වැදිලා තියෙනවා. සම්බන්ධ වෙලා තියෙන ගණීපාවන් මස්ලේ කය. අර බැලුම් බෝලේ උඩ යනකොට හබල් සහිත බැලුමත් එක්කලා උඩ යනවා වගේ. මස්ලේ කය ක්‍රියාත්මක කරනවා අර ශක්තිය. එතන අපිට පේන්නේ හරියට මස්ලේකයි මේ ක්‍රියාත්මක කරන්නේ කියලා. මේ හැකියාව තියෙන උඩ යන්න දඟලන්න තියෙන මස්ලේකයි හැකියාව කියලා අපි හිතනවා. මස්ලේකයි ක්‍රියාත්මක කරනේ අර කියුම් කයි. ඒක ක්‍රියාත්මක වීමක් නැත්නම් මස්ලේකයි ක්‍රියාත්මක කරන්න බෑ. දැන් අර බැලුම් බෝලට උපමා කරලා අපි බැලුම් බෝලේ මොහොතේ කට්ටකින් යනකොට කලින් ඇහිපිය ගහන මොහොතේ බැලුම් බෝලේ බිඳිලා. දැන් ඇතුලේ තියෙන ගෑස් එකක් බිඳෙනවා. පුළුවන් ද බිඳින්නේ එහෙම? කට්ටකින් යනකොට. අර ඇතුලේ දින උඩ ගෙනියන්න තිබිච්ච හයි තිබිච්ච ශක්තියක් ඇති. ඒ හැකියාව තිබුණ ගෑස් එක බැලුම ඇතුලේ පිටලා තිබුණා. ඒක බැලුම නිසා ඒකෙන් පිට වෙන්නේ නැහැ. හැබැයි කට් එකකින් යන්නත් එක පාර ඇහිදී ගහන මොහොතේ බැලුම බොක් ගාලා කුකුටලා යනවා. බැලුම විපිරුවොත් එහෙම ඇතුලේ තිබිච්ච ගෑස් එක දා කට් එකෙන් ඇල්ලලා කුරවන්න පුළුවන් ද කට් එහෙම නැහැ ඒකලා විපිරෙනවා. මෙන්න මේවා. මක්ලි එකයි ඒක. දැන් බුදුරජාණන් වහන්සේ මේක උපමාවක් කරනවා මෙහෙම දෙයක්. ගිතෙන් පුරවපු මැටි කලයක් යම් කෙනෙක් වගුරට දාලා ඕක බින්දොත් එහෙම මොහොතක මොකද වෙන්නේ කියලා. බින්දිච්ච කටුටි යටට යනවා. ගිතෙලු බින්දෙනවා. ගිතෙල් ටික උඩට එනවා. උඩ පාවෙනවා. අර වගුරේ උඩට පාවෙලා හිටිනා ඒක දිවිත ගිතෙලු. කටුටි යටට යනවා. මෙන්න මේවා උපමාවක් වෙනවා. අපිට යම් කිසි ආකාරයෙන් මේ සියුම් රූපයක් නැතුව වේදනාවක් සංඥාවක් සංකාරයක් නැතුව විඥානික ගමනක් සිටීමක් වැඩිවීමක් යුතියක් නොකිය මේ දේශනාව. නෑ ඒ රූපේ මොකද මේ මස්ලේ හිට ගණීපාන රූපේ නෙමෙයි. අර කිව්ව සූක්ෂම රූපේ. ඒ රූපෙන් තොර වේදනා සංඥා සංකාර විඥාන හටගන්න තැනක් නෑ. රූපයක් නැත්නම් ඒක වෙන්නේ නෑ. නම් මේ ගණීවාන රූපය කියන්නේ බාහිර ආකෘතියක් ගයක් විතරයි. ඒකේ පදිංචියට ඒක හැදීීමට අවශ්‍ය කරන දෙයක් විතරයි. ශරීරයෙන් මරන්න පුළුවන්කමක් තියෙන මේ කය විදහරින්න පුළුවන්. කය විදහැරියට අර හිතන්න පුළුවන් හැකියාව තිබෙන සූක්ෂම කයට අත තියන්නව පුළුවන්කමක් නෑ. මෙන්න මේ සූක්ෂම කය යථාර්ථයේ දකින්නටි බාහිර යෝගී මේ Hindu ධර්මයේ මූලික අවස්ථාව. ඒ ඉරිසිවරු පවා දැක්කේ නැහැ මේ සියුම් කය පිළිබඳව යථාර්ථය. ඒ අය මොකද කරන්නේ අර මේ කය බිඳුනහම දිවසර පේනවා. ඒකේ ආකෘති වශයෙන් අභ්‍යන්තරයේ තිබිටාර සියුම් කායිකත්වයේ බිඳුනේ නැහැ. භගවත් ගීතාවලිය කියන කොට තමයි Hindu ධර්මයේ තිබෙන මේ මූලිකම අපේ ත්‍රිපිටකය වගේ දින පොත. ත්‍රිත්‍ය අනිවාර්යයෙන් බයිබලේ වගේ Hindu ධර්මයේ භගවත් ගීතාවලිය කියන කොට තිබෙනවා. ඒකේ මූලිකම ලෝකයෙන් වෙන්නා තියෙන මොකද? එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක. බින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩු ඇහැර අලුත් කූඩු අතනන්නාසේ තොප කයක් හැර කයක් තනන්නේ. මේ ආත්ම සංකල්පේ ඒගොල්ල ගත්ත හැටි. ආත්ම සංකල්පේ ඇති වෙන්න හේතුව මොකද්ද? ඔය අති ජීවුම් හර සූක්ෂම කායිකත්වය මොකද්ද කියලා තේරුම් ගැනීමට හැකියාවක් තිබුණ නැහැ දිවසටවත්. ඒක මහා ප්‍රඥාවකින් බුද්ධයාණන් වහන්සේ අනාවරණ ඥානයෙන් දැකලායි දේශනා කළේ ඒක මොකද්ද කියලා. ඒකත් හේතුඵල ධර්මයක් හේතු නිසා හටගන්න මූල ධර්මයේ මේකයි කියන එකින් එකට මේ කායික විස්තරය පෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි දැන් ශරීරයේ මරණය ගැන හිතනකොට අපි හිතන්නේ මේ මක්ලේකය තමයි ඔක්කොම කලේ කියලා. මක්ලේකය කියන්නේ අර මූලික සත්‍යයගේ බාහිර ආකෘතියක් විතරයි. මක්ලේකය බින්දා හැරියා කියලා වෙඩි තියලා මැරුවා බෝම්බයක් ගහලා මැරුවත් මොන විදිහෙන් මරලා ගියත් මක්ලියකයට පහර ගහන්න පුළුවන් අර කයර පහර ගහන්න බැහැ. ඒක තමයි කිව්ව කළුවකින් කැපුවාට ඒක කැපෙන්නේ නැහැ. ගින්නකින් දැව්වට ඒ සූක්ෂම කය දවන්නේ ඒක ඉන්න වදි. හැකියාව නැහැ. අඩුවකින් තොප කැපිය නොහැක, බින්දකින් තොප දැවිය නොහැක. ඒක එක වනසන්න බෑ කියන එක නිගමනයක් වත්. ඉතින් බාහිර ක්‍රමයක ඒක හැදුන හැටි දකින්න නැති නිසා මේක සදාතනිකයි, මේක තමයි ආත්මය කියලා ආත්ම සංකල්පයට බහිනවා ඒ අය. එහෙනම් දන්නවා. ඉතින් බුදු පියාණන් වහන්සේ වෙනවා මේක ආත්මයක් නෙමෙයි, මේක රූපස්කන්ධයක් සහිතව ඒ හේතුවත් එක්ක සම්බන්ධ වෙලා හටගන්න වේදනා සංඥා සංඛාර විඥාන සහිත නාමස්කන්ධයක සම්පීඩනය තමයි මේ තියෙන්නේ. මේක හේතුඵල ධර්මයක්. මොහොතක් ගානේ හටගෙන බිඳිලියන්නේ හේතුව නිසා යලි යලි ගොඩනැගෙන. නැව ගොඩනැගිට දෙයට උරුමවන් වෙනසීම ඒකාන්තයෙන් විපරිණාමයට පත් වෙලා වෙනසිලියන්නේ. නමුත් හේතු ශක්තිය දිගට වැළෙන ගැඩියෙන නිසා යලි යලි නිබදවන ඒ හේතුවෙන් ඇතිසේ පෙනෙන එක කියලා නම් මායා දර්ශනය වෙන්නේ. විඥාණයෙන් බලපුවාම විඥාණය මායාවක් කිවිවකයි මායාවල පේන ඇති දෙයක් වා. නමුත් මොහොතක් ගන්න විදිලියන්නේ යථාර්ථයේ දිවැසරවත් පේන්නේ නැහැ. මත් ඇයට කොහොම පේනද? මෙන්න මේක නිසා මොකද කරන්නේ? මේක දකින්න ඇති අපිත් හිතනවා. දැකේ නැන්නා. මේ මක්ලේකයි මොහොතකින් පිටන කොහොමද හිත හටගන්නේ? ඔයගේ වැරදි ආකල්පයක් ගන්න. නෑ හිත හට ගැනීමට මක්ලේකයි අවශ්‍ය නෑ. මක්ලේකයිද වැඳිලා හැඳිලා තියෙනකම්. අර සායත නිසිසේ නිදහස් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ මක්ලේකයට තේ නැති කරගුවාම අර වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නැගඳ බැරි. මක්ලේකය තුලින් මේ මාධ්‍යයක වැදගත්. ඒකෙන් අහන්න දකින්න ගඳ සුවඳ දැනගන්න රස දැනගන්න ස්පර්ශ දැනගන්න ඒ වගේන හිතීමට අවශ්‍ය කියලා මාධ්‍ය මොලේ මුල් කරගෙන මේ ආකාරයෙන් ප්‍රාත්මකෙන් ප්‍රියාපටිපාටිය සකස් කරගෙන තියෙන නිසා ඒ තුල ඉන්නකම් අර සූක්ෂම කායිකත්වයේද ඒ සූක්ෂම ඇහැට බේන්න සූක්ෂම කලින් අහන්න සූක්ෂම නාසයෙන් ගන්ධය දැනගන්න රසය දැනගන්න දිවෙන් එහෙම හැකියාව නැති වෙනවා මේක ඇතුළේ කොටු වෙලා ඉන්නවා යම් කිසි අවස්ථාවක ධානලාභියෙක් ධාන බලයෙන් හරි දැන් කර්ම විපාකයේ ඍද්ධියක් ඇති කෙනෙක් හෝ ඍද්ධි වලින් හරි පුණ්‍ය ඍද්ධියක් ඇති කෙනෙක් පුණ්‍ය ඍද්ධියකින් හරි ඒ ගණී භාවන කයෙන් අහක් වෙලා ඉවත් වෙන්න පුළුවන්කම තිබුණොත් ඒගොල්ලන්ට පේනවා කඩුවෙන් කොපුව ඇදලා ගත්තාම කඩුව පැත්තක කොපුව පැත්තක යම් තේද නය හැවැරලා ගියාම නය පැත්තක ඒකගේ හැව පැත්තක යම් තේද තනකොළ ගහයි තනකොළේ එකට තිබුණා තනකොළේ ඇදලා ගත්තොත් තනකොළ ගහ පැත්තක තනකොළේ යම් තේද ඉතින් මේ මක්ලේ කය පැත්තක සූක්ෂම කය පැත්තක හඩුවේ පොබුව වගේ මක්ලේකයි පැත්තක. හඩුව වගේ සූක්ෂමයි ඒකේ මැදල ගත්තා වගේ පැත්තක. ණයයි හැවයි එකට තිබිලා හැව පැත්තක දැම්මා වගේ මක්ලේකයි පැත්තක. ණය පැත්තකට ගියා වගේ සූක්ෂමකයි පැත්තක. ඒක කය නැදලා නැහැ. එහෙනම් ගණී භාවන කය ණයගේ හැව වගේ හඩුවේ පොබුව වගේ පැත්තක තියෙන බාහිර එකක් විතරයි. හැබැයි කඩුව ක්‍රියාත්මක කරන්නත් බෑ. ණයට ක්‍රියාත්මක වෙන්නත් බෑ. අර හැවත් එක්කලා ඉන්නකන් අර කඩුවත් පොබුවේ තියෙන කොපුවත් එක දින සම්බන්ධයෙන් කරන කටයුත්ත තමයි ඒකට කරන්නේ. කඩුවෙන් කරන කටයුතු කොපුව ඇතුලේ දින එකක් කරන්න බෑ කොපුවෙන් ඇදලා ගන්න. ඒතරයි කඩුවෙන් පරිකර කටයුතු කරන්න. මෙන්න මේ වගේ තමන්තේ කරන්න පුළුවන් හිතන්න පුළුවන් හැකියාව. අර සූක්ෂම කායිකව බැඳිලා මක්ලේ කායික බැඳිලා හැදිලා ඉන්නකම්. ඒ නිදහස එදිය කරගන්න බැරුව යන. යම් මොහොතක වර්ණාසන්න මොහොතක් කොයි ආකාරයෙන් හෙදින් හරි. මක්ලේ කායෙන් බැඳිලා ඒ සූක්ෂම කාය නිදහස් වෙන ගම. ඉතාම පැහැදිලිව ඒකෙන් කරන්න පුළුවන් කාර්යය කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි ක්ණේකේ මලාට පස්සේ සූක්ෂම කය නහකට ගිහිල්ලා එයා බලනවා මට මොකද වුනේ? මම අහකට විහිුණා. මම උඩට ගියා. දැන් ඔය එක ආකාර විද්‍යා මේ සාක්ෂි වලින් ඔප්පු වෙනවා එක එක දිහේ දැකපු එක එක නාග අධ්‍යක්ෂීම් වලින් මරණාසන්න අධ්‍යක්ෂීම් ආදීන් බොහෝකට ඔප්පු වෙන දෙයක් අද කිසිම ප්‍රශ්නයක් හැකයක් නැතුව ඔය බයිපාස් ඇත්තම් කියන ඒවා හිම කරනකොට ඔය සූක්ෂම කය මක්ලේවයි නහකට ගිහිල්ලා අර උපයෝගයෙන් කරන එක දිහා බලා හිටියා කියන්නේ වහගෙන හිටියා කියලා ඒගොල්ලෝ කියනවා. ඒක අත්‍යවශ්‍යම ඕතරම් තියෙනවා කිසි හැකයක් ප්‍රශ්නයක් අදක් නැහැ. මේ නවීන විද්‍යාත්මක කටයුතු වලින් ඔය කාර්යයේ ඔප්පු වෙලා සාධක වශයෙන් තියෙනවා. දැන් මොකද්ද සිද්ධ වුනේ? දැන් මලාදී. අර මම කියන අදහසින් යම් කිසි බුද්ධලේක් මම මගේ නම හවල් එක මගේ නම ජයසීන. එයාගෙන් අහුවත් එහෙම මලාට පස්සේ මොකද වුනේ? මගේ නම ජයසීන. ඉතින් මම ඇරිලා නැහැ. මම ඉන්නවා. එම මොකද වුනේ මන් දැනම අහලා ඉතුරු බලනකොට කය කෑලි කෑලි මිදි වෙලා තියෙනවා හැමතැන එහෙනම් වගේ අදපයත් මියාගත් කන්නේ එහෙමෝ තියෙන්නේ අනිත් හැමෝ දකින්නවා දැකුවා දැකෙනුත් ඒගොල්ලෝ කියනවා ඒ වගේ අවස්ථාවෙ කැල්ල බිලා ගියාම නෙමෙයි අර හැත්තම් ආදියක් කරලා ඉතින් తాවකාලිකව උසස් කරලා තියෙන වෙලාවදී ඉවත් වුණොත් එහෙම ඒ වෙලාවේ අර මම කය ඔපරේෂන් කරන්නේ අර ඉන්නේ අහවල් දොස්තර මහත්තයා අහවල් මොකද ඇවිදලා ඉන්නේ අර කතා කරන්නේ අර කටු ඉල්ලන්නේ අර විදිහට මේ සැත්තම් සැත් කරන මේ විහි ඇල්ලන්නේ අර වැතරලා බලා හිටියා කියලා. දැන් මෙන්න මේ දැටි පේනවා. එහෙනම් එයා වැරදිලා නැහැ. දැන් ඔය වෙලාවේ කයි බෙල්ල කපලා මල්ලා දැම්මත් මොකද වෙන්නේ? අන කයි බෙල්ල කැපුවා. එහෙම ලකිනවා. දැන් කොහොම බලා හිටියෝ? දැන් චුටි වලින් කතාවක් මෙතන ඇත්තෙම නැහැ. ඔය මොකද? දැන් චුටි වලින් ටිකක් වෙලා නැහැ. මතයන් හැත්තක ඉන්න. මෙන්න මේකට කියන අපේ මූලික අද්භයව. මේ මූලික අද්භයව තමයි ඔක්කන්ති වශයෙන් අපි ගැබකට ගියහම මක්ලේ කය ගැබ ඇතුළේ නිර්වාණය කරගන්න. ඊට පස්සේ තමයි ආයතය කර මක්ලේ කයෙ හිර වෙලා ඒ තුල ක්‍රියාත්මක වෙනකොට ඒකින් කරන කටයුතු මිසක් වෙන එකක් දකින්න බැරි වෙන්නේ. ඒක විදිලා ගියා කියන එක ප්‍රතිපරිණ අපි එකක් හදන්න අවශ්‍ය නැහැ. කොහොම සත්‍යයේ මූලික අවස්ථාව එක පොරසකින් විදිලා ගියා විතරයි. දෙවියන් ප්‍රතිසන්දියක් සිද්ධ කරගන්න යම් කිසි අද්භවයක් ලබා දෙන කර්ම ශක්තිය ඒක අවසාන වුණා. ඊළඟ කර්ම ශක්තියක් නැතුව ඒ රූපමය ක්‍රියාත්මක කරන්න බැහැ. රූපමය ක්‍රියාත්මක වෙන හේතුව ඒකට අවශ්‍ය කරන ඒ අද්භව ලබා දෙන කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තියෙන් තීරණය වෙච්ච අවශ්‍ය තමයි ඒක පවතින. ඒ කර්ම ශක්තිය අවසාන තවදුරටත් ඒ රූපමය පවත්තන්න බැහැ. කඩුවකින් කපන්න බැරි, ගින්නකින් දවන්න බැරි ඒකයි පවතින්නේ. අන්නේ කර්ම ශක්තියේ ක්‍රියාකාරීත්වය මුල් කරගෙන. මේ කර්ම ශක්තිය යම් මොහොතක ඉවරන. ඊට පස්සේ ඒකයි පවත්න්න බෑ හේතුව ඉවරයි. එහෙනම් ගියවස්තාවුයි. මතු පැවැත්මේ බලාපොරොත්තු සිදර නැති නිසා අවිද්‍යාව සිදර නැති නිසා. ඒ හේතුවෙන් නව කර්ම ශක්තියක් ගොඩ නැගිලා. ඔන්නේ නව කර්ම ශක්තියක් යලි ආරම්භ කරමින් ප්‍රතිසන්දියක් ඇති කරලා ඉතින් ඊළඟ අත්දැකීමක් ඇති කරගන්න. ඒ කර්ම ශක්තිය හට ගන්න වෙලාවට වෙන ගතිය මොකද්ද? ඒ ගතියට අනුකූලවයි කර්ම ශක්තිය හැඩ ගැහිලා ඒ ගතිරුව හටගත්තාම ඊට අනුකූලව රුවක් හටගෙන විපරිත වෙනස් ආකාර රුවක් වෙනස් වේගී රුවක් හරි ගන්න. අරගෙන තමයි වෙනස් ආකාරයෙන් ආයත් විද්‍යාමාන. මෙන්න ප්‍රතිපටි සම්දි වෙච්ච අවස්ථාව. ක්ෂණය. එහෙම නැත්නම් යක් මොහොතක. අර රූපසම අවස්ථාවකට පත් වෙලා ඉන්න වෙලාව වෙනකොට ඒ රූපසම කායකත්වයේ දරන්ති පිට යම් කර්ම ශක්තිය ඉක්මවා යන යහපත් වූ අයහපත් ගතියක් ඇති කරන කර්මයක් කරලා තිබිච්ච එකක් මතු වුණා නම් එන්නේ ඒ ශක්තිය ක්‍රියාත්මකේ ආවම ඒ කර්ම ශක්තියේ බලය නිසා ඊට ඉස්සෙල් අද්භව දිගටම පවත්වාගෙන ආව කර්ම ශක්තිය බිඳහරිනවා එතන. කර්ම ශක්තිය බිඳහරින්න පුළුවන් ඒකේ මිනිස්සෙක් කියලා ඉන්න කෙනෙක් ඉතාලම යහපත් කුසල් කරලා විචාරිතයෙන් ඉඳලා ඒ ගති ලක්ෂණයක් එහෙම මතු වෙලා ආව නම් එහෙම කර්ම වේගින් තව ඉදිරියටත් අර කර්ම ශක්තිය සූක්ෂමකය පවත්වන්න පුළුවන් අධ්‍යාය පවත්වන්න පුළුවන් ශක්තිය තිබුණා. ඒ ශක්තිය ඉක්මවාගෙන යහපත් කර්ම බලවේගයක් ආව නම් එහෙම අරක දරන්න බෑ. ඒ ශක්තිය විදහැරලා හිතන්න. සුපතිපටි සම්ධියක් ඇති කරන්න ක්‍රියාත්මක වෙනවා. ආ මෙතන සුපතිපටි සම්ධි දෙකක් සිද්ධ වෙනවා. තමයි මහා පාප කර්මයක් කරනවා. ඒ පාප කර්මයේ බලවේගයේ අර මිනිස් අධ්‍යාප පවත්වන කර්ම ශක්තිය බලවේගී අභිභවායනිකක් නම් ඉන්නේ. ඒකට ක්‍රියාත්මක කරලා හිටන් අර මිනිස් ශක්තිය අභිභවායන කර්ම ශක්තිය බිඳහැරලා. අර පාප කර්මීය මහා බල ශක්තියෙන් ක්‍රියාත්මක වෙච්ච දුගති ශක්තිය ක්‍රියාත්මක කරලා දුගති ප්‍රතිසන්දියක් ලබනවා චෝර වෙලා අර හිතුවත් බැහැ. ඔන්න ඔය දැඟුලයි චුති ප්‍රතිසන්දි සිද්ධ වෙන්නේ. මක්ලේක අයත් එක්ක සම්බන්ධයක් මේ චුති ප්‍රතිසන්දි එන්නේ. දැන් මක්ලේකයි හදිසියේ බිඳුනහා මොකද වෙන්නේ? අන්න අර කියන ඉස්සෙල්ලා තිබුණ සංජාතික අවස්ථාව නැහැ ගන්ධබ්බ කියන අවස්ථාවකටපත් වෙලා ක්‍රියාත්මක කරලා නිදහස් වෙනවා. ත්‍ුතිපරිණාම දිහිද්ද වෙන්න ඕන ඔය කියන කර්ම ශක්තිය වෙනස් කරන අවස්ථාවක් එන්න ඕන. ඒක කර්ම ශක්තිය ගෙවිලා ඉවරෙච්ච අවස්ථාවක් කියලා නව කර්මයක් නැගිලා ඉතින් ඊළඟ අධ්‍යයව හදන්න ඕන. අදලදී ත්‍ුතිපරිණාම දිහිනේ. ඒ කර්මක්ෂේ මරණ, ආයුක්ෂේ මරණ, උභයක්ෂේ මරණ, උපච්ඡේදක මරණ කියලා හතර ආකාරයක මරණ තියෙනවා. අන්න කර්මක්ෂය මරණය කාම දෙනක චුතිපටි සම්පතික සිද්ධ වෙන්න ඕන. ඊළඟ කර්ම ශක්තිය ක්ෂය වෙලා ගියා ඉවරයි. ආයුක්ෂය මරණය කියන එකක් තියෙනවා. ආයුෂ තේවීම නිසා වෙන මරණයක් මිසක් එතන චුතිපටි සම්පතියක් නෑ. ආයුෂ ගිවිලා ගියා මත්ලේකයි වැහැගලා ගිහිල්ලා. ඒක වයසට ගිහිල්ලා හරි ලෙඩ වෙලා හිටන් ඒ උත්කලෙලා හරි පවත්තන්නේ බැරි සත්ත්වෙලපත් දෙලා ආයුෂයෙන් ක්ෂය වෙලා යනවා. ඒතර ආයුෂයෙන් ක්ෂය වෙච්ච නිසා මත්ලේකයි පවත්තන්නේ බැරි නිසා මත්ලේකයෙන් මැරෙනවා. අර දුක්ඛම කායිකත්වය බලන්න බෑ. උභයක්ෂේ මරණය කියන්නේ. ඉතාල කලාතුරකින් සිද්ධ වෙන එක. අර කියන මක්ලේකයේ ආවිසක් ඉවර වෙනවා. ඒක ගෙනියන්නත් බැරි තත්ත්වෙටපත් වෙලා. ඒ අවසානයේ වුණේ කර්ම ශක්තියත් අවසාන වුණා. ওই දෙකම එකට සිද්ධ වුණා කියන උභයක්ේ මරණ. يعني එතන සුද්ධි පටිසන්ධිය සිද්ධ වෙලා නැවතක් බවක් ලබන දුන්නා. අය උපච්ඡේදක වර්ණ කියන ඒවා තමයි ක්ෂණික වර්ණ කියලා අපි කිව්වා. ඇක්සිඩන්ට් හදිසි අනතුරක් වෙලා බෝම්බයක් වුණා ආදී වල උපච්ඡේදක වර්ණ යනවා. කොටසක් ඒකට ආහාරලා දිවිච්ච මත්ලි එකයි ඒකට බිල එරියා විතරයි. ඒ වගේ සුද්ධි පටිසන්ධි වෙන්නේ නේ. ඒ විලාට මොකද වෙන්නේ? නැවත වාරයක් ගන්ධබ්බයයි නම් ආයතනයක් ගැබ කරලා ඔක්කාන් තියෙනවා. ආයි හැ කර්ම ඔ කර්ම හේවිලා නැත්නම් කර්මජික ශක්තිය ක්‍රියාත්මකයි. කර්ම ශක්තිය මුල් කරගෙන හදන කය පූර්ණ කර්මජකයයි. කර්මජකය විඳින්ද පුළුවන්කමක් නැහැ කර්ම ශක්තිය නැති කරනවා. ඒක ඒක විඳින වෙල කිසිම උපකරණයක් නැහැ. එයා කර්ම ශක්තියමයි ඒකට බලපාන. කර්ම ශක්තියෙන් හදගත්ත දෙයක් කියනවා නම් කර්ම ශක්තිය අතුලින්මයි ඒකට ප්‍රතිකර්ම දක්වන්නේ ප්‍රතිචාර දක්වන්නේ ලෝ. යාතියක් වුණත් ඒක පොදුයි. ඔව්. මොන යාතියක්ද ඒක එහෙම. විදහරින්න පුළුවන් කමක් නැහැ. කර්ම ශක්තියමයි ඒකට විදහරින්න උපකාර කරනවා. වෙන හේකින් බෑ. මේ කර්ම ශක්තියක් ගොඩනගලා ඒ ගොඩනගපු කර්ම ශක්තිය හැටියෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. සූක්ෂම ශරීර විදහර යනවා ඒ කර්ම ශක්තියේ ශක්තිය බලවත් වෙනවා මේ මක්ලේකයි විදහරින්න බැරුවා. දැන් මහා විනාක් කරා කියලා මක්ලේක එකපාරේ විද්‍යාව විනාක් කියලා පරිවර්තනෙ වෙන්නේ නැහැ. නව සූක්ෂම කයි එහෙම නෙමෙයි. ඒක පවත්තන්න බැහැ. අර කර්ම ශක්තිය බලයෙන් ස්නේකින් ක්‍රියාත්මක කරලා විදහරින්න පුළුවන්. එහෙනම් දෙවියෙක් වෙන කෙනෙක් අනාගාමී වුණොත් නැහැ ඒවත් තත්ත්වයටපත් වෙනවා. ඒ දිවින ගති ලක්ෂණ දෙක. අර කාමාවතේ දේවසයි විඳින බැරි නිසා මොහතකින් චිත වෙලා හිටන් බ්‍රහ්ම ප්‍රතිසන්දියක් ලබනවා. අනිත් චිත්තිපත් සම්දි වෙන අවස්ථාව දෙවියන්. හැබැයි මනුස්සයෙක් අරිහත්ත්වයටපත් වුණා විනපත් සම්පියකට යන්නේ කොහොමද ඒක ඉවරෙද්ද හරි ක්‍රියාත්මක වෙන්නේ මක්ලේ කායක සම්බන්ධය තියෙන නිසා හරියට ආ හීටර් කොයිල් එක කියලා කියන අපි වතුර උණු කරන්න ගන්න කියලා මේ පොවි වතුර වල දාලා තියලා කරන්ට් එක දාලා තිනවා කොච්චර දාලා තිනවා වතුර හත් දේවි තියෙනවා වතුර දෙන එක ඒක පිටින්නේ නැහැ හැබැයි ඒකෙන් අහර කරනවා නම් අර කරන්ට් එක දාලා තියන්න බැහැ මොහොතකින් මුස්තර පිටිනේ දරන්න බෑ මෙන්න මෙයාගේ වතුර වල මාවක තමයි මක්ලේ කායට අර සූක්ෂම කාය තුලක් කරලා තියෙන්නේ සූක්ෂම කායර හීටර කොවිල් එක නම් අපි දාලා තින්නේ මක්ලේ කාය නැමෙටි වතුර. මේ මක්ලේ කායත් එක්ක සම්බන්ධය තියෙන දාකල් අර කොවිල් එක මුච්චන්න බෑ. මක්ලේ කාය නැමෙටි ජලයේද? කර්මජ කාය නැමෙටි කොවිල් එක දාලා තියෙන්නේ. ජලයෙන් අහකල කොවිල් එක විචිලා යනවා වගේ මිදුලිය දෙනකොට. මක්ලේ කායින් ඉවත් කරලා සූක්ෂම කායක සත්‍යෙ මිදහැරලා ගියොත් එහෙම. කර්ම ශක්තියේ ක්‍රියාවලියකින් ඒක වෙනස් කරන්න හැකියාව ඒකට ලැබෙනවා. එහෙනම් සූක්ෂම කායක දෙවියන්ට බ්‍රහ්මයින්ට ඒගොල්ලෙන් සූක්ෂම කායක. එහෙනම් ඒක විඳ හරින්න හැකියාවක් තියෙනවා. ගණීවාන මක්ලේකය තියෙන කෙනෙකුට බින්කලා කියලා හෝ පවුකලා කියලා හෝ ඒ අද්භවයේ නැහැ මේ මක්ලේකය විදිනකම්. ඒ විදේ ඵල මේ ඒ කර්ම ශක්තිය. අර අද්භවය වෙනස් කරන්න බෑ. අර ශක්තිය උලාගෙන දරාගෙන ඉන්න මක්ලේකය තියෙන නිසා ඒක වලක් තියෙනවා. ආනන්තරේ භාව කර්මයක් කළොත් ඒකාන්තින් අපාගත වෙන්නේ හිමිකම් ලැබුවා. මේ මත්ලේ කයෙන් ඉන්නකම්. ඒකයි අවසානෙකම ਉਹ මිනිස්සෙක් හැටියට ඉන්නේ. බිඳිල යන්නේ නේ. ඒ වගේ ඉහෙළම පුණ්‍ය කර්මයක් කළා දෙව්ලෝකෙදී හිටින හෝ බබලෝකෙදී හිටින ධානයක් ලැබුවා. ඒ ධානලාභය ඇතුලින් බිඳිල යන්නේ නැහැ මත්ලේ කයෙන් ඉන්නකම් මත්ලේ කය අවසාන ගිය පුරි. හැබැයි දෙවි කෙනෙක් වෙන කෙනෙක් යම් විදියකින් ධානයක් ලබන්න හිතුවක් වුණා. ඒ ධාන චිත්තේ, ඒ මහත්ගත චිත්තේ දේවත් බැවින් දරන්නද බැහැ. ඒ දුක්සමයි හොතේ බිදලා නැති දෙවිලා බ්‍රහ්ම පරිසන්දිය කරලා බම් මේක වෙනවා. ඒක වෙන්නේ ඒක හාම සිද්ධ වෙනවා. ඒක මිනිස්සුන්ටයි වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි යම් කිසි පාප කර්මයක් කරලා අපි දුමුකෝ මව මරලා පියා මරලා මේ වගේ යම් කිසි ආනන්ත පාප කර්මයක් කරලා තියෙන කෙනෙක්. මක්ලේකයි ජීවත් වෙලා ඉන්නකොට ඔය බෝම්බ එකට හැමදාම මොහොතකින් බිදුලා නම් එහෙම. එයාට ගන්ධබ්බේලා ඉඳ වෙලාවක් අහු වෙන්නේ නැහැ. මොහොතකින් ක්‍රියාත්මක කරලා හිටන් ඒ අත්බව චුත කරලා හිටන් අටමහාලරකේට හරි අපාගතේන අධ්‍යාවකද පරිවර්තනය කියලා ගිනියන. සිටි පරිසන්ති වෙනවා. අන්න මේ මොහොතේ. මහත්කට විනාක් නැහැ නම් ධානයක් ලැබලා තිබිටකදී. අර වගේ බෝම්බයකින් හරි හරි සියන්තරකින් මැරුණොත් එහෙම. ඒ මොහොතේදීම සිටි පරිසන්ති වෙනවා. අර කියන සූක්ෂම කායිකත්වයේ වලදීම බිල්ල පරිවර්තනය වෙලා ධම කායිකත්වයට පරිවර්තනය වෙනවා. සිටි පරිසන්ති වෙනවා. මේ චුතියයි පරිසන්තියයි හඳ ගැනීමට ඇහිපිය ගන්න මොහොතකින් කෝටි ලක්ෂ වාරෙන් ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ නිය ගන්න මොහොතක් යන වෙලක් නෙමෙයි මේ ප්‍රතිපටි හඳ කියන්නේ. අවසාන චිත්ත වීදිය කියන්නේ එහෙමයි. ඒක අපිට හට ගැනීමට වෙලාවක් කාලාවක් කියන්න වෙලාවක් නැහැ. ඇයි මේ ගාන මොහොත වෙනත් ඕක වෙලා ඉවරයි. මොකද කල්පියාවේ ගති ලක්ෂණේ හදාගෙන ඉන්නේ. හදාගෙන මෝරවගෙන ඉන්නේ. ඒ විලාසේ මෝර මෝර තියෙන දෙයක් නැහැ ජීවිපටි සම්පේ. යම වෙලාව තියෙන අවස්ථාව ගන්නෙ තොල්න වෙලාව. ඔය යාර ඔය විදිහට දෙයක් මම බැලිව පොතකට කිව්වා මම පරිවර්තනෙ විතර කරලා ඒක එළියට දෙන්නේ. යම වෙලාව තියෙන අවස්ථාවේදී වෙන්නා තියෙන වෙලාවක් තියෙන වෙන මෙහෙම දෙයක්. ඔය හැම කෙනාම යම හද ළඟට යන්නේ නැහැ. මාර දූත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අල මාර්ගෝත්තර සූත්‍රයේ කියන සූත්‍රයේ විග්‍රහ වෙනවා යම හජවරු ඉන්නවා බුදුදාන වහන්සේෙන් දැකපැති මම කාගෙන්වත් අහලා කියනවා නෙමෙයි මේක මගේම දැකීමක් මගම දන්න දෙයක් නිසා කියන්නේ කියලා හදලා කරු පැහැදිලි විස්තරයක් තියෙනවා අඹුතර නිකායේ පළවෙනි භාගයේ මාර්ගෝත්තර සූත්‍රයේ කියන සූත්‍රයේ මතර විග්‍රහ කරලා තියෙනවා යම හජවරු ඉන්නේ නැහැටි ඒ අයලාට ගෙනියන්නේ නැහැටි ඒගොල්ලෝ අහන ප්‍රශ්න ඒවල දෙන පිළිතුරු ඒ ආදිවතින් කරන වැඩ පිළිවෙලක ඒ කියන්නේ මේ අවස්ථාවත් යම වේලාව කියන එකම තමයි. දෙලොවට පරිවර්තනය කරන වේලාව. අපහායට යවනවාද? ගොඩට යනවා.
සංකල්පයක්
නෑ. ඈ? සංකල්පයක් නෑ. නෑ නෑ. සංකල්පයක්. මූලික වශයෙන් අපි ඔතෙන් දෙන්නේ ඉස්සෙල්ලාම අපි ඔය තත්ියේ මරණාසන්න මොහොතේදී තීරණේ වෙනවා. වෙන භවයකට පරිසන්දියේ යවනවා. නැත්නම් ඒකේ ගෙනියනවාද? වෙනස් වෙනවද නැද්ද කියලා. මේකයි නහක් වෙලක් නැහැ තව එකකට ගිහිල්ලක් නැහැ ඔය අතර කාල සීමාවෙන් අවස්ථාව යම වෙලාව. යම වෙලාව කියන්නේ දෙකක් ක්‍රියාත්මක කියන්නේ දෙකක් පරිවර්තනයේ වෙලාව. දැන් උදේ වගේ වෙනට පාන්දර රාත්‍රිය ඉවර කරන දවාලේ ඇති කරන දෙකක් අතර වෙලාව. එකක් යම වෙලාව. පෙරවරු ඉවර කරන පස්වරුට යවන වෙලාව මධ්‍යාහ්න 12 වෙනකොට යම වෙලාව. හවස් වගේදී දවාලේ ඉවර කරන රාත්‍රිය ගොඩනගන වෙලාව යම වෙලාව. සෑ 12ට කිව්වහම රාත්‍රිය ඉවර කරලා උදෑසන පැත්තට 9:00 ඇති කරන හතරවැනි වෙලාවක ඉතනක් තියෙනවා. මෙන්න මේවා යම වේලාවල් කියලා කියන්නේ ඒකයි. යම්කිසි ආකාරයකින් තව ආකාරයකට පරිවර්තනය කිරීමේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන වේලාවක් ඇද්ද යම වේලාව. අන්‍යවයි කෙනෙක් මරලා ගන්න මොහොත වෙනකොට මේකයි විදී කියලා තව එකක් පරිවර්තනය වෙනවා නම් අන්‍ය වේලාවක් යම වේලාව. ඔන්න ඒ වගේම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අවස්ථාවක් තමයි. ඔය යම යම රජ කියන දෙපැත්ත ක්‍රියාත්මක කරන වෙලාව. මෙන්න මේ වෙලාව හොඳ තේරුම සියල්ලෝම යම රජගේ තීන්දුව හා සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක හේතුවක් තියෙන. හොඳ පැත්තක් හරි නරක පැත්තක් හරි මිනිහේ ක්‍රියාත්මක කරනකොට කිසිම වගවිභාගයක් විමසිල්ලක් නැතුව තමාගත තීරණය මුල් කරගෙන මේක කළාන. යාන යම වේලාව හා සම්බන්ධ වෙන අවස්ථාවක් නැහැ. යම රජගේ තීරණය හා සම්බන්ධ වෙන ඉලාවක් නැහැ. මොකද තමාගේ සංස්කාරය වැඩිවේ කාගේවත් සම්බන්ධයකින් ආධාරයක් අරගෙන විමර්ශනය කරන මාධ්‍යයක් වෙදලා නෙමෙයි. හොඳ හෝ නරක. එහෙම කරගත්ත කෙනා ආයි හැරී අපායට යන්න ඉතලා යම රජු ළඟ යන්න දෙන්නේ ගෙලින්ම අපායට යන. ඔසවා ගත්ත බලා විපතිබ්බා වගේ අපාගත වෙනවා කියන්නේ එහෙමයි. ඒ වගේ යහපත් දෙයක් කරන. විවසීම වශයෙන් ඉන්න දෙයක් අර නැහැ. කාගෙන්වත් අහලා කරන් දෙන්නේ නැහැ තාම තේරුම් හරි යහපත්ටි තේරුම් ගන්න කර. ඔසවා ගන්න බල බිම තිනාගේ විහෙතය. ආචාර්යකේ යමහජිරුවන්ගේ තීන්දුවත් එක්ක හදා කරන දෙයක් එහෙම සම්බන්ධයක් ඉදින්ද නැහැ. නමුත් එහෙම නොවන පැත්තක මිනිස්සුයෝ ඉන්නවා. යමක් කරන්න ඉතිවිලා. යා එකපාර කරන්න නැතු. ඒක හොඳ හෝ නරක පැත්ත ගැන තව අයකින් අහනවා. තව අයකින් අහලා විමසා තීරණයක් ගන්න. හැබැයි මෙන්න මේ විමසලා තීරණය ගන්න එකත් එක්තරා මට්ටමක උඩින් හොදායට නම් එච්චර ප්‍රශ්නෙකුත් නැහැ යහනේ නිසා තෝරා ගන්නවා. අධික දරුණු පුද්ගලයා. නීචකම නිසා කාගෙන්වත් අහන හොඳ ලරකක් නැහැ තමන් ගත්ත තීරණවල ක්‍රියාත්මක කරන නරක වැඩ වෙනවා. මේ දෙන්නම අනුගේ තීරණය ගන්න නැහැ නෙමෙයි. නමුත් ඔයක මධ්‍යස්ථ කොටසක් ඉන්නවා. ඔයලා බලලා හිතන් තමන් යම් කිසි එකපාර තීරණයක් ගන්න නැතුව තවත් කෙනකින් අහලා තීරණයක් ගන්න සිරිතක් තියෙනවා. දැන් මෙන්න මේකත් එක්තරා යහපත් දෙයක්. දැන් අපිට ඔක සම්මිල රාජ්‍යයක් තියෙනවා. රාජ්‍ය නීතියක් තියෙනවා. ඒ නීතියට අනුකූලව තමයි කටයුතු කරනකොට. තමන්ට යම් ගැටලුවක් ප්‍රශ්නයක් මතුනොත් එහෙම මොනවා හරි කරදරයක් ආවොත්. ඔය ආපු වෙලාවේ තමන් එකපාර තීරණයක් ගන්න නැතුව. ඔක ඉදිරිපත් කරන උසාවියට. උසාවි තීරණයක් ගත්තොත් මම ඒකට කැමතියි කියලා ඔතනින්. හැබැයි උසාවියෙන් දෙන තීරණේ ඔහුත් පිළිගන්නවා. අන්න සමාජීය තීරණයක් එකපාර ගන්නෙත් නැතුව ඒ වගේ යම් කිසි කෙනෙක්ගෙන් අහලා බලලා ඒ වගේ ගන්න දීර්ඝණක් තියෙනවා. මෙන්න මේ වගේ යම් කිසි කටයුතු කරන જાතියක දීර්ඝණ ඒක හතර සාමීක දෙන්න ඉතාලා හොඳ වැදගත්. ක්ෂණික තීරණා විනාශයක් කරන්නේ නැතුව. ඒ වගේ අවස්ථාවක් වලදී වරද නිවරද හරියට හොයලා බලලා ඒකට දන්නායකින් අහලා ඒ දන්නාය දෙන්න තීරණයක අනුමැතිය දෙන්න කැමතිද? මෙන්න මේ જાතිය මානසිකත්වයක් තියෙන පුද්ගලයා යම් කිසි වරදක් පාපයක් කරපු හේතුවක් නිසා දුගතියට යන හේතු වෙන අවසාන අවස්ථාව එනකොට අර යම වේලාවෙත් මරණාසන්න මොහොත එනකොට අන්නේ අවස්ථාව ඔබට මහ ප්‍රයෝජනයක් වෙනවා. මෙන්න මේ විලාසි ලෝක ධර්මයේ ක්‍රියාත්මකයෙන් සිද්ධ වෙලා තියෙන ඒ බඳු විපතක සිද්ධාන්තයේ මේ ලෝකෙ දිවිච්ච නිසා ඊට අනුකූල වන්නා වූ අභ්‍යන්තර නොබෙන්න පැති සිද්ධාන්ත ක්‍රමයක් හැදිලා තියෙනවා. අන්න එක තමයි යම ලෝක හා යම හැදිරුවන්ගේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකන අවස්ථාවල ගොඩනැගිලා තියෙන જાතිය. යම සංඛාරයේ යම જાතිය ඒකයි. අන්නේ ඒ පුද්ගලයාට එවැනි අවස්ථාවක් ලැබෙනවා යම් කිසි විනාශයට පත් වෙන්න හේතු වෙන මානසිකත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඔහුට බාහිර ආධාරයක් හම්බුනේ නැහැ නම් ඔහු ඒ තුලම ගිහිල්ලා අර විනාශයටම යනවා. හැබැයි මෙන්න මේ වෙලාවේ පුංචි අවස්ථාවක් ලැබෙනවා ඉඩ පහසුවක් ලැබෙනවා. මානසිකත්වයේ හැලගස්ව ගන්න ආධාරයක් ගන්න. මෙන්න මේ ආධාරය තමයි යම හැදිරු ළඟදී හම්බ වෙන්නේ. පොතෙන් දැන ප්‍රශ්න අහලා ඊට පස්සේ යම් කිසි විදිහේ තමා කරපු අයහපතක්ම වතුලා එනවනේ. ඒ විදිහට අදහසක් දෙනවා. උඹ ඒ වගේයක් නෙමෙයි මෙන්න මේ හොඳ වැඩක් කරලා තියෙනවා. මේක නා කල්පනා කරපන්. අන්නේ අදහස දුන්න ගම. අර ඔහුගේ ඔහුට අසරණ වෙලා ඉඳන් ඔහු ගිහිල්ලා තිබිච්ච ගති ලක්ෂණයද? ඔහුට උදව්වක් ලැබෙනවා. මතක් කරලා දීම සිද්ධ වෙනවා. ඔහු කරපු හොඳ වැඩ. සමහර වෙලාවට ඒක මතක් වෙන උට ඔහුගේ මානසිකත්වයේ තව මරණාසන්න මොකද සිද්ධ වෙන දෙයක් නිසා. ඔහුගේ හොඳ මානසිකත්වයේ මොල් වෙලා අර දුගතියට යන්නට විච්ච අවස්ථාව ඇහිලා ගිහිල්ලා ඒ චිත්ත ප්‍රහාදී වූ දුගතියට අනේ ප්‍රතිපරිසන්දි වෙන්න තියෙන ඉලාගේ ඒකාන්තයෙන් ගියේ දුනා වෙන්නත් ඕනේ. ඒ වෙන්නේන අවස්ථාවේ තමා මේ තමා හිගුමදී තීරණ ගන්නේ නැතුව දැන උගත් අයගෙන් අහලා තීරණ ගත්ත එකේ ආනිසංශය ඔහුට පළ දීලා අවස්ථාවක් ලැබිලා තිනා ඔබළු අවස්ථාවක් ආවත් ඒකෙන් ගොඩනැගිලා යන්න ගාලා අපහායි බිඳි අන් සර්වසාධාරණ තීරණයක් ගන්න පුළුවන් ක්‍රමයක් ලැබෙනවා. තමා කරපු හැටි නෝ ඒකේ නැහැ. මෙන්න මෙහෙමයි තමයි යම රජුලුවන්ගේ තීන්දුව සහ ওই ස්ථානයේ යෑමේ සම්බන්ධතාවය ඇති වෙන්නේ. සියල්ලන්ටම නෙමෙයි. එහෙම ක්‍රමයක් තියෙනවා. යම රජු ඉන්නවා. ඒක දේශනා කළාම තියෙනවා. ඒ යම රජුලෝ හිතනවා අනේ මට වෙච්ච දෙයක්. මම මෙතෙන්ට කොටු වෙලා අනුගේ ප්‍රශ්න විසඳෙමින් ඉන්නවා. ලෝකරා දුරු ලෝකේ පහළ වෙනවා. ධර්ම දේශනාත් කරනවා. මට අවස්ථාවක් නැහැ උන්වහන්සේ හම්බෙලා ධර්ම දේශනාවක් අහලා විමුක්තිය ලබා ගන්න. මම මෙතන කොටු වෙලා එයා තිරකාරීක් වා. එතෙන්ද කොටු වෙලා. මෙහෙම සංවේගයක් ඇති කර ගන්නද යම රජෙක්. ඉතින් මේක යම රජ කියන්නේ සංකල්පයක් නෙමෙයි. ඒක ඉක්මවා ගියේ නැත්තා. ඉතින් ඒක දකින්න ඉතින් එතෙන්ද යහා දිනව. අර දූතයෝ යම දූතයෝ දැකලා තියනවාද කියලා අහපු යා කාටි. ඒ අවස්ථාවන් ඔබ දැකලා තියනවා. ලද ඉතාම ලදරුවේ ඉතලා මහන මල මිනිහා නේද මිනිහෙක් මරණාට පස්සේ වයසට ගිහිලා අන්තිම අවස්ථාව වෙනකොට වැරෙන අවස්ථාව වෙනකොට ඒ මිනිහා කොහොමද ඉන්නේ වයසට ගිහිලා යා ගන්නේ ගන්න බැරුව හැර මිටි වාරුවේ යන මෙහෙම ආයෙත් දැකලා තියෙනවා මේ ප්‍රශ්නේ අහන්න ඉතලා මහනේ පළවෙනි දූතියාම දැක්කා ඉතින් එහෙම අහනකොට මම දන්නේ නැහැ කවුද කියලා දේවරහ ඔබ මෙහෙම කෙනෙක් දැකලා නැහැ. ඔය මනුස්ස ලෝකේ ඉන්නකෝ. එහෙමයි නම් දැකලා තියෙනවා. ඉතින් මටත් අනාගතයේදී මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මේ ලෝක සත්‍ය ඔක්කොම වයසට ගිහිල්ලා මේ විදිහට වහල් විලා මැරිලා යන්න. අනාථ වෙනවා, අසරණ වෙනවා. එහෙම අසරණ වෙනකොට කාගේ පිහිටද? මේ ඉන්න අනිත් ජීවත් වෙලා ඉන්න අය පිහිට වෙන්නේ. එහෙම වල ලෝකයකට මම කරදර කරන්න හොඳ නැහැ කියලා ඔබ හිතුවේ නැද්ද? මටත් උදව්වක් දෙන්න, උපකාරයක් දෙන්න. එහෙමයිටි හිඟි කරන්න හොඳ නැහැ, හිංසා කරන්න හොඳ නැහැ, අයිතිකම් කරන්න හොඳ නැහැ කියලා ඔබට හිතුනේ නැද්ද ඒ වෙලාවේ? අනේ සායිනි මං එහෙම හිතුවේ නැහැ. මං ප්‍රමාද වුණා. මං ඒක හිතුවේ නැති නිසා අලු පාටිය. ඉතින් ඔබ මේක දන්නේ නැතුව මේ භව කර්මය කළා නම් අම්මා කලත් නෙමෙයි තාත්තා කලත් නෙමෙයි වෙන සහෝදරේ සහෝදරියක් කලත් ඔබ නේද මේ කරගන්නේ. ඔබ මේ මෙච්ච බිනිබිනි තියෙන යථාර්ථය දකින්න නැතුව මේ භව කර්මය කරගත්තා. ඔබේ මෝඩකම ඔබ කරගත්ත එක කවුද විපාක විඳින්නේ? වෙන කෙනෙක් උපද? වෙන තීරණයක් දෙන්න බැහැ. අනේ සායිනි මම තමයි විඳින්න ඕනේ. අවංක උත්තරේ යාම නෙමෙයි. ඔබ කරගත්ත එක වෙන කරන්න දෙයක් නැහැ. ඔබ කරගත්ත හොඳකුත් නැහැ. පින්නා දෙන්නේ උඹ ගලන්නේ කොහොමද? උඹ ගලු යහපත් දෙයක් හරි තිබුණා උඹට කියන්න දෙවිලා මෙන්න මේකත් කල්පනා කරලා බලහන් කියලා උඹ මොනවද කරලා තියෙන්නේ? මේ තියෙන මේ සතහන් පොත ඔක්කොම සතහන් වෙනවා අපි දැන් නැති වැත්තේ මේ සතහන් පොත හරියවත් නැහැ ඔබ කරමු හොඳ දෙයක් මොනවද කරන්නේ එ නැති උඹේ තියෙන්නේ උඹටම බාරයි ඒ මොකක් යහත් මොකක්ද තියෙන්නේ යම රජ්ජුරුව තීරණය දෙනවා නේද එයාලම තීරණය ගන්නවා ඉතින් අනිත් හැරෙම දෙවෙනි දේම දූති අවද දැක්කේ නැහැ අනිත් හැරෙම යහන් ඒ කොහොම කෙනෙක් හොඳට හරි හදියේ තියෙන මිනිස්සු නිරෝගී වෙන මිනිස්සු දෙද වෙලා පැත්ත වැහැලා නැගිලා ගන්න බැරුව සමහරකට මල මුත්‍රා ගොඩේ ඉන්නවා පෙර කියා ගන්න දෙයක් නැතුව මෙහෙම අසරණ අවස්ථාවකින් දෙද්දු දැකලා නැහැ ස්වාමීන් දැකලා තියෙනවා ඒ විලාදී ඒ ලුට්ටු සයිපෝනේ කොහොම නැවත ප්‍රකෘතිත්වයට පත් වෙන එක කොයි විදිහද අනිකා උදව් කරනවා අනිකාගේ අපපස්ථාන මැද්දේ වේදේ දීලා මේ විදිහට කරලා උදව් උපකාර කරනවා නැවත නිරෝගී වාරපත් වෙලා ඉතින් ඒ පුද්ගලයා නැවතත් හොඳින් ඉන්නවා කවුද ඒ උදව් කරන්නේ ඔය සමාජීය පිළිසම නේද කලේ ඒ වගේ යහවටක් කරන සමාජයක් මටත් උදව් උපකාර කරන සමාජයකට මම හිඟි සිතා කරන්න හොඳ නෑ අවල කරන්න හොඳ නෑ කියලා හිතුවේ නෑ උඹට ඒක තේරුන්නේ නෑ අනේ සායන් ප්‍රමාදයි මම ඒක හිතුවේ නෑ ඉතින් එහෙනම් උඹට ඒකෙනු බේරිලක් නෑ උඹ එහෙම එකක්වත් කරලා තිබුණා උඹට කිය හැකි උඹ යහපතක් කරලා තිබුණා උඹ එහෙම එකක් කරලා තිබුණා උඹ දෙවියනේ දේව දූතිය දැක්කා ඊළඟට හා ස්වාමීනි පව් මම දන්නේ නෑ දේව දූතිය හොබු ඉතින් ඊට පස්සේ අහනවා විදියට අර මරණයට පත් වෙලා මැරිච්ච පුද්ගලයෙක් විදිහින් උස්සගෙන ගිහිල්ලා යට කරලා දානවා කුච්චල දානවා මේ වගේ අවස්ථාවල් කරලා දානවා එහෙම අවස්ථාව කරන අර සමාජයේ ගඳ ගන්න කුණු වෙන විදිහට තිබ්බහම ඒ කරදරයක් නිසා ඒවා බුද්ධ පාවිච්චි කරලා දාන. ඔබ දැකලා නැද්ද එහෙම? ඒක මම දැකලා තියෙනවා. ඉතින් මේ මරණාසන්නයේ පස් තමන්ද කරගන්න පුළුවන් නෑ තමන්ගේ කයි. ඒ ගුණ ඉවත් කරලා සුද්ධ කරලා දාමලා හෝ අවසාන අවස්ථාවදී පුළුවන් තරම් ගොඩ ගන්න උත්සාහ කරනවා. ඒ වගේ අය ඔක්කොම කළා දෙන උදව් කරලා එහෙමත් ගොඩ ගන්නවා නම් මරණාසන්න මොකදින් හරි. එහෙම කරපු උදව් කොහොම හිතේකලේ නැද්ද? එහෙම සමාජයේ ඩයිවර්ස් මුනිකරු කළේ. ඉතින් ඒ වගේ අහලා ඉන්නවා ඉතින් මගේ එක ප්‍රමාද වුණා මම තේරුම් ගත්තේ නැහැ එහෙම හිතුවේ නැහැ කියලා. ඉතින් එහෙම එකක් හරි කරලා තිබුණා. ඔබලා සාහනයක් තියෙනවා ඔබ එහෙම එකක් කරලත් නැහැ. ඔබ හතරවෙන් දේව දූතයා දැක්කා. ස්වාමීනි මම දන්නේ නැහැ කවුරු කියලා. ඔබ දැකලා නැති ඉතාලම කුඩා ලදරු. උඩු කුරුව දාලා තියෙන. දඟලන්න කරන්න මොනවක් කරන්න යන්න දෙන්න බැරි. හඬ හොඬ හොයා ගන්න බැරි. කිසිම දෙයක් Tamanට කරගන්න බැරි. අඩාලා කුන්ටි කාලේ ඉන්න. පොඩි දරුවෝ දැකලා නැහැ. දැකලා තියෙනවා. ඒයි කොහොමද ලොකුම හප්පු. කවුරු නිසා? ඉතින් ඒ සමාජයේ ආධාරයෙන් උපකාරයෙන් තමයි ඒ දරුවා හැදිලා වැඩලා ලොකු වෙන්නේ මහත්තු. ඉතින් සමාජය තුළ මෙන්න මේ යහපතක් සමාජයේ ලෝකයට කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ බඳු සමාජයක නේද ඔබ හිඟි හිංසා කළේ. ඉතින් ඔබ ඒ බඳු ආයතන උදව්වක් උපකාරයක් කරලා තියෙනවා. කල්පනා කරලා බලපන් එහෙමත් කරලා තියෙනවාද කියලා. අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා මම ඒවා ගණන් ගත්තේ. එහෙනම් ඉතින් මේ ආකාරයෙන් ඔබගේ දේව දූතය හතරක් වෙන්නේ. සමාජයේ යහපතක් කරලා හිඟි හිංසා නොකර ඉඳ යහපතක් කරන්න හිත ඇති කරගන්න උඹ එහෙම එකක්වත් කරලා නැත්නම් ඔබ කොහොමද දේලා උඹ කරගත්ත පාප කර්මයේද ඔබ ඒකාන්තයෙන් කැපයි නේ අම්මා කළත් නෙමෙයි තාත්තා කළත් නෙමෙයි සහෝදරයා කළත් නෙමෙයි සහෝදරිය කළත් නෙමෙයි ඔබම නේවා කළේ ඉතින් උඹම කරගත්ත බේරෙන්න කිරීම හේතුවක් නැති දෙයක් කරගත්ත උඹට කොහොම පිට වෙද උඹ මේ මනස කොහොම හදන්නේ උඹට යහපතක් කියා දෙන්නේ කොතනින්ද මතක් කරලා දෙන්නේ හොරක් දෙයක් නෑ ඔබ කරගත්ත ඔක්කොම පාප කර්ම ඔබට හිමි පාපයට ඔබම හිමි කොරන් දෙයක් නෑ ඒකට ගැලපෙන දේ ඔබට හම්බ වෙයි කියනකොට එක්තරා නිසා යම කුලස් හිමා යම පල්ලෝ කිය මොකද ඒකත් එක්තරා සංකාරකින් ගොඩනැගිච්ච જાතිය අදත් මිනිස්සු මට ඔය අවයද පෙන්වන්නද අසාධාරණිය පෙන්වන්නද හැබැයි අවයද කරන අසාධාරණ කරන මම නම් යහතින් ඉන්න දෙන්නේ නැත්තේ දැන් ඔය එක්තරා සංකාරයක් මිනිස්සු අතර තියෙනවා අනුන් වැරදි කරනවා දැක්කොත් වැරද දරුවක් දෙන්න ලැහැදෙච්ච මිනිස්සු අතර තියෙනවා ඔබ තමයි යමපල් සංකහර. ඔය සංකහරින් වැරලා ගිය එකා කියලා යමපල් වෙලා ඉපදිලා හෙන්නේ. ආ ඔබ ආවද වැඩි කරන්නේ. ඔබ එනකන් තමයි අපි තිබි. අයිතුකන් අසාධාරණ කරපිය ගන්න හොඳ වැඩක් කරනවා. යහපතල කියලා අල්ලගෙන අනේ යමපල් වැඩගෙන යනවා. ඒතර ඒ පුද්ගලයාගේ යම් කිසි පාප කර්මයේ යන්තාවක ඒක ගෙවිලා ඉවර වෙනකන් හරි දෙන වද හිංසාවලින් බේරෙන්න පුළුවන්කමක් නැහැ. අර ගන්ධබ්බ කායික වෙන මිනිසයා. නැනහද නීරයික සත්‍යයක්. ඒකෙන් ගැලපෙන කයකින් තමයි සූක්ෂම කයකින් තමයි ඔතෙන්ට යන්නේ. මත්ලේ කය මෙහෙම ඇදලා ගියාද? අර සූක්ෂම කයක වෙලා කර්ම ශක්තිය ගොඩනගෙන කයින් අර ගින්නට ඔලොත්තු දෙන්න, කපනවා, කොටනවා, වේදනාව විඳිනවා, යලි යලි ගොඩනැගෙන කර්ම ශක්තියෙන් ගොඩගෙන ශාරීරිකයක් ඇතුව ගිහිල්ලා ඒ කර්ම වේගයේ හිඳිලෙන්කන් ඔහු එතනින් චුත වෙන්නේ නැහැ. අවුරුදු 10ක් ගානක් හරි කොච්චර හරි ලක්ෂ කෝටි ගානක් හරි ගිහිල්ලා කර්ම වේගයේ ගෙවෙන තාක්කන් ඒ අපායට හිමි යම් ආවසක් ඇද්ද ඒ ආවසේ තියෙනකන් උපදින්න. එහෙමනම් ඒ අවස්ථාව තුළ අර කියන විදිහේ විශාල පුණ්‍ය කර්මයක් ඕ. එතන ඇදිලා ඉන්න ඕනේ. ඒ කර්ම ශක්තියෙන් යම්කිසි භවංග සංකතිය හදපු. යම්කිසි ප්‍රතිසන්දියේදී ගෙන දුන්න යම් ශක්තියක් ඇතනම්. ඒ ශක්තිය ඉක්මන හොදක් හෝ නරකක් එතෙන්ට ඇදලා ඉන්න ඕනේ. ඒකත් ධර්මතාවයකින් ක්‍රියාත්මක වෙන දෙයක්. යම් විදිහකින් යම්කිසි බුද්ධලේඛුර බලුවා. යහපත් බුද්ධලේඛුර සම්‍යක් ප්‍රයෝගයකින්. ඔහු වෙනුවෙන් මහා විනා කරලා. ඔහු කරපු දේවල් සිහි ගන්නලා ඒකට ආධාර වශයෙන් ඔහුට අනුමෝදන් කරන්න පුළුවන් මහ පිටක් කරලා. නෑ එතෙන්ට ගියා හෝ වේවා ඒ ස්ථානේ අස්ථානේ වෙන් කරන්නේ කලබල ආහාරයක් දෙන එක ගැනයි. පින ගැන නෙමෙයි. පින කියන්නේ කියනවා. උන්න මේ උදකන් වට්ටයි යතා නින්නම් පවද්දති ඒ මේ විතෝ දින්නම් පේතාන උපකපති එයා කරා යන්නේ එහෙම. හරි ජල කන මුහුද කරා යනවා. මුහුද දන්නේ නැහැ මුහුද දෙට බව ජලයේ දන්නේ නැහැ මේ මුහුද කරා යන බව. ගංගාව දන්නේ නැහැ අපි මුහුදටයි මේ ජලය ගෙනියන්නේ කියලා. ඒ මේකක්වත් දන්න කෙනෙක් නෑ. දෙක්කලා ධර්මතාවයක් තියෙනවා වහින ජලයේ වැවුහෙ පුරවගෙන ඇලදොල පුරවගෙන ගිහිලා ගංගා පුරවගෙන ගිහිලා මුහුද කරා ගෙනියන්නේ. මෙන්න මේ මහ බලවත් විනක් පිටිලා ඉදිරිය යන විදිහේ මහ චිත්ත ප්‍රසාදයෙන් කළොත් එහෙම. ඒක ගලාගෙන යනවා තමයි අරමුණු කලේ යම් කිසි කෙනෙක් නෑ. එයා තමයි මූලහා සමානවි. ඉතින් ඒක නම් යන්නේ. ඒකින් කියන්නේ බෑ. සමහර වෙලාවට ඒ බුද්ධලයා කරන බින මහ විශාල නම. ඒ වගේ බින අනුභවයන් කරගොනම අර බුද්ධයන්ට හේතු වාසනා තියෙනවා නම් ඒක කරා ඇදලා යනවා. එහෙම ඇදලා ගියහම එතන ධර්මතාවය වෙනස් කරනවා. ඔබේ මානසිකත්වයේ අනිෂ්ඨ අරමුණුමයි අරමුණු වෙලා තිබෙන ධර්ම වල. මනංච පටිච්ච ධම්මේසු පජ්ජති මනෝවිඥාන කියන සිද්ධාන්තය ක්‍රියාත්මක කරලා හිත හදගන්න. පුණ්‍ය විඥානයක් හටගත්තම ඒ හටගන්නේ පුණ්‍ය ධර්මතාවයක් නිසා හටගත්ත දේ අරමුණු වෙලා. පාප විඥානයක් නම් ඒක අනිත්‍ය අප්‍රිය වෙන්නා වූ අරමුණක්මයි ඉන්නේ ඒක හිතට. ඒ අදහසක් ඉන්නමයි අවශ්‍ය ධර්ම ඒවා නැగిලා ඉන්නේ මනසට. ඒකේ තමයි මේ මනෝ විඥානය හටගන්නේ අර විදිහට අකුසල් විදිහින්. දැන් මේ මහා පුණ්‍ය ශක්තියක් මතකලොත් එහෙම. ඒ ශක්තිය බලවත් නම් ඕකේ මනසනේ වැඩි වෙදී ඉඳි මිච්චේ. අර පාප අරමුණු ඇති කරන් තිබිච්චර මේ ධර්මතාවය නේද? අර කියන ධර්මයෝ කියන කොටස. අනිදස්සණං අප්පටිකං ධම්මායතන පරියාපන රූපං කියලා ගොඩ නැගිට කොටසක් තියෙනවා කර්ම ශක්තිය. අනිද විදර්ශනය කරනවා. විදර්ශනය කරලා පස්සේ උඩ ඇද්දි මතුවේ විදි විදි අදහන දැන් මතුවෙන්නේ ඉන්නේ. මතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මතක් වෙන්නේ මොකද? අර මේ යහපත කරලා ඉවෙද සාන්තව වැටෙහිඳ පටන් ගන්නවා. උඩ නිකන් ආලෝකයක් වටනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා තිබුණ ගතිය නෙවෙයි නිකන් හරි සතුටක් යන විදිහේ මානසික ගතියක් පරිසරයක් ගොඩ නැගිලා එනවා. ඔහුට බේන පටන් ගන්නවා. මට හරි දැනුමක් ආවා. අර ඉස්සෙල්ලා තිබ්බේ දාහගින නිවිලා ගියා. අන්ත හැල්ලු වෙනවා. ඒනකොට මානසිකත්වයේ ප්‍රබෝධයලා හිටන් ප්‍රතිසන්දිය හැදෙනවා. අර අපායවත් ප්‍රතිසන්දිය ඉක්මවන බලයක් නැහැ කියලා ලැබුණේ. ඒක අරම බේන් ඉහට ගත්ත අර මුල්ලේ දා. අන්න ඒ අරමනේ ප්‍රතිසන්දිය ලබාගෙන අර ශක්තිය ඉක්මවා ගිහිටා. ඒ අපායගතින් චුත වෙලා හිටන් ප්‍රතිසන්දිය ලැබුණා සාන්තියක්. ඒතර දුපතියනේ. ඉතින් එහෙම අවස්ථාවක් ගැන මහා බිලක් දින ඉඳන් කලාතුරකින් එකවර පාපේ උදා ගෙවිලා තියෙනවා. ගෙවිලා අවසානෙ වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ තියෙන අභාගත පාප කර්ම ඉක්මවන මහා බලවත් විනාක උකර ඇදිලා ඉන්න ඕන. මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ තමයි මියගිය ඥාතියන්ට පින්නන බෝධං කරගන්න. අපිට ඉතිහාසයක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ විනාක අනුභවයන් කරනකොට බින බලවත් වෙන්න. දාන වස්තුව දෙහැවිනා. පිළිගන්න බුද්ධලයා යම් කිසි ආරි ගුණයෙන් උත්තමයි. උත්තම අසත්‍යය ඉහෙලම තත්ත්වයට යනවා නම් ඒ මට්ටමනේ දායකයාගේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් බලවත් වෙනවා අපි. දාන වස්තුව දෙහැවින දෙහැවි දාන වස්තුවක් නිසා වින බලවත් වෙනවා. දෙන පුද්ගලයා චිත්ත ප්‍රහාදී අධිකර. ඔහු ඥානවන්ත වෙනවා. තේරුම් අරගෙන දෙන කෙනෙක්. දායකයාගේ පැත්තෙන් බලවත් වෙනවා. මේ තුන්කොලින් බලවත් වෙච්ච මහ විනක් තියෙනවා. ඒක බලවත් වෙනවා. අන්න ඒක අන්න ප්‍රබලයි. ඒ ප්‍රබල පින වීගෙන් ගමන් කරලා පිටලා ඉදිරියට යන පිනක් වෙන්නේ ඒක. අර පොඩි වැස්සට පොද වැස්සට ගංගා පිරෙන්නේ නැහැ. ඇලදොල පිරෙන්නේ නැහැ. වැව්හෙ පිරෙන්නේ නැහැ. සාමාන්‍ය වැස්සකටත් නැහැ. මහා වැස්සක් වැස්සොත් එහෙම. ඔක ගුරුවරු නේද? අනේ මහා වැස්සක් වැස්සා වගේ තමයි අර කියන ඥාන වස්තුන් පිළිගන්න පුද්ගලයා දෙන පුද්ගලයා මෙයාගේ චිත්ත ප්‍රසාදේ ඒ වගේ උතුම් ගුණ ධර්ම මේ තුලින් උපරිම වස්තන්න. ඒකේ අර මහා වැහිලා දිනවා වගේ තමයි කරන්නේ. අන්න ඒක යනවා ගලාගෙන යනවා ප්‍රේතයා කරා. ගලාගෙන ගියාම අර ප්‍රේතයන් යම් කිසි දෙයක් ඇත්නම් එතන ගලා ගිහිල්ලා. ඒක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ ඒ අද්දව රූක්ෂම අද්දයක් නිසා. චිතේලා ප්‍රතිසන්දියක් ලැබල ඊළඟ දුකතිය දෙනවා බොහෝ වෙලෙක. තිරිසන් වෙන්ටන හිටියොත් එහෙම අර කියන දාසේ එකපාරේ ඉන්නේ නැහැ. නමුත් කර්මශක්තියත් ගිවිලා අවහාන ලැහැම් කිත්තු වෙලා තිබුණොත් එහෙම. ඒ විලාදී ඉන්න ඉඩ තියෙන. සමහරවිට විනා කරපු වෙලාවෙදී හෝ ඒ අවස්ථාවේ ඔහුගේ ජීවිතයේ ක්ෂය වෙලා හිටන්, සුටි පරිසන්දි වෙලා හිටන් ආයිසරය යහපත් ආකාරයට ඉන්න තියෙන. අයහපත වෙනා අයහපත් ගැතර යන්න තියෙන බවක් අවුත් තියෙන. ඒ වැටින් ගෝ ගණියන්න පුළුවන්.